ගරු උදේන කිරිඳකොඩ මන්ත්‍රීතුමා විනාඩි 5ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නම වෙන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකතුමන්ටත් ඔබතුමන්ටත් නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමන්ටත් මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමන ගමම්ම 225 එපා කියපු පාර්ලිමේන්තුවට ඒ මතය අභිභවා යමින් නැවතත් පාර්ලිමේන්තුවට පත්වෙච්චි අපේ පැරණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට මෙන්ම දියවන්නව මාත් සමග තරණය කරන ලද නවක මන්ත්‍රීවරුන් 81 දෙනාටත් මාගේ සුභාශිංසන මේ අවස්ථාවේ පිරිනමීමට මා උත්සාහ ගන්නවා මගේ මංගල කතාවේදී. ඒ වගේම මාගේ මේ දේශපාලන ගමන තුළ හැමදාම මා පිටුපස සිටිය මට හැමදාම අනුශාසනා කරන ලද ත්‍රිනිකායික මහා සංඝරත්නයත් ඒ වගේම අන්‍ය ආගමික පූජකතුමන්ලත් මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම ව්‍යාත්මක සංවිධානය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු වශයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මට වරම ලබා දුන්න වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ නියෝජනය කරමින් ඒ සඳහා මට දේශපාලන ගමන ශක්තියක් ලබා දුන්න වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම අප පක්ෂයේ ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට මාගේ හෘදයාංගම කෘතඥතාව මේ අවස්ථාවේ පුද කිරීමට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම දේශපාලනය කියන කටුක යථාර්ථය තුළ මනාප සටන පැත්තක තියලා මගේ දේශපාලන ගමනට ශක්තියක් වෙච්චි මහනුවර දිස්ත්‍රික්කයේ මා සමග මෙවර දේශපාලනය කරන ලද සියලුම අපේක්ෂක මහත්ම මහත්මීන්ට මගේ කෘතඥතාව මේ අවස්ථාවේ පුද කරනවා මට දැක්වූ සහය වෙනුවෙන්. ඒ වගේම මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් මාගේ ආරම්භ කරන ලද දේශපාලන ගමන තුළ මට ශක්තියක් වෙච්චි මහනුවර ධර්මරාජයන්, ඒ වගේම මගේ දේශපාලන ජීවිතයේත් වෘත්තීය ජීවිතයේත් මුල් ගුරුවරයා වෙච්චි දිවංගත මගේ පියාණන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි කිරිඳිගොඩයන්, ඒ වගේම මාගේ ආදරණීය මෑණියන් මේ අවස්ථාවේ සිහිපත් කිරීමට මම උත්සුක වෙනවා මාගේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය තුළ. ඒ වගේම මම හිතන්නේ ස්වාමියෙක් පියෙක් දේශපාලනට එනවා කියන්නේ පෞල් ජීවිතය තුළ ලොකු හිදසක්ම වෙනවා. ඒ සඳහා මට අවස්ථාව ලබා දුන්නු මගේ ආදරණීය බිරිඳට, ඒ වගේම දරුවන්ටත් මම මේ අවස්ථාවේ මගේ කෘතඥතාවය පුද කරනවා. ඒ වගේම සංවිධාන රාශියක් නියෝජනය කරමින් ඒ සංවිධාන තුළ ශක්තිය තුළින් මේ දේශපාලන පැමිණි මා වෙත ශක්තිය ලබා දුන්නු ව්‍යාත්මක සංවිධානය, ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංවිධානය, ඒ වගේම මහනුවර වෘත්තිවේදීන්ගේ සංවිධානය වෙන සංවිධානත් එහි නියෝජිත වෙනුත් සියලු දෙනා මතක් කරන්නටත් මා මේ අවස්ථාවක් කරගන්නවා.
ඔබතුමාට තව විනාඩි දෙකක්.
අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළ තියෙන මේ අවස්ථාවේ පසුගිය පස් අවුරුදු අදූරදර්ශී පාලනය තුළ රටේ ආර්ථිකයට වෙච්ච හානිය, ඒ වගේම කොවිඩ් වසංගතය හේතුවෙන් රටට වෙච්ච හානිය, ඒ වගේම පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටට වෙච්ච හානිය පරිපූර්ණ කර ගැනීම සඳහා යන ගමන තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, දේශීය නිෂ්පාදන ශක්තිමත් කරමින්, දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින්, ඒ වගේම නව නිෂ්පාදන ඉදිරිපත් කරමින් රට ඉස්සරහට ගෙන යන ගමනට මේ අතුරු සම්මත ගිණුම මම හිතන්නේ අපට ඉතාම ශක්තියක් සපයනවා නියතයි. ඒ තුළින් අපේ රටේ අනාගතය සාර්ථක කිරීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි ඒකරාශී වේතු බව මගේ මතයයි. ඒ වගේම මේ රට තුළ ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපනය කිරීම කළ යුතු කියන මතයේ ඉන්න පුද්ගලයෙක් විදිහට අවම වශයෙන් අධ්‍යාපනය, කෘෂිකර්මය, ඒ වගේම ප්‍රවාහනය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර, පරිසර ආදී ක්ෂේත්‍ර කෙරෙහි ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා මේ අවස්ථාව අපේ අවස්ථාවක් කරගත යුතු බව විශ්වාස කරනවා. ඒ වගේම මා මතක් කළ යුතුයි 1988 අංක 27 දරන රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනය. ඒ තුළ 103% ප්‍රතිශතයක් ආබාධ වලට ගොදුරු වූවන්ට ලබා දීම සඳහා නියාමනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ විදිහට ඓතිහාසික වශයෙන් රැකියා 160,000ක් ලබා දෙන මේ අවස්ථාවේ අපි අවධානය යොමු කළ යුතුයි කියලා මා හිතනවා. එවන් පුද්ගලයන් සමග මා සමීපව ඇසුරු කළා. ඔවුන්ගේ තියෙන අඩුපාඩුකම් නොව ඔවුන්ගේ ශක්තිය මේ රටේ අනාගතය ශක්තිමත් කිරීමට දායක කරගත යුතුයි කියන තැන මා ඉන්නවා. ඒ වගේම කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා වෙන අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය අධිකාරියක් බවට පත් කිරීමේ පනතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා දැන්ටම. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය අපි යොමු කළ යුතු වෙනවා. මක් නිසාදයක් යටත් විජිත සමයේ සිංහල උරුමය විනාශ කිරීමේ අරමුණෙන් සිදු කරන ලද බාධක රැසක් අඩු කිරීම සඳහා ඒ තුළින් අපිට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා අවධානය යොමු කළ යුතු වගේම කොවිඩ් නිසා
ඔබතුමාගේ කාලය අවසන්.
1 minute. ඒ කොවිඩ් වසංගතයේ හේතුවෙන් අධ්‍යාපනය තුළ ඇති වී තියෙන ප්‍රශ්න ඒ වගේම අන්තර්ජාල අධ්‍යාපනය තුළින් දරුවන්ට ඇති වී තියෙන ප්‍රශ්න කෙරීමේ සභාවේ ගරු අවධානය යොමු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අභිප්‍රායන් සඵල කරමින් ඔවුන් වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලෙමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ග ජනතාව මා කෙරෙහි තබන ලද විශ්වාසය සනාථ කරමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලෙන බව නැවත සපත කරමින් මා නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු රාමේශ්වරන් මන්ත්‍රීතුමා. විනාඩි 5ක් ඔබතුමාට.
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, முதலிலே உங்களுக்கு இந்த சபையினுடைய பிரதி சபாநாயகராக வருகை தந்ததற்கு நீங்கள் ஒரு சிறந்த அரசியல்வாதி, உங்களுக்கு நன்றி கூறுவதோடு இந்த 9வது பாராளுமன்றத்திலே முதலாவது உரையாற்றுவதற்கு சந்தர்ப்பம் கிடைத்தேற்று சந்தோஷமடைகிறோம். என்னை இந்த இடத்துக்கு அழைத்து வந்த எங்களது தேசிய தலைவர் மறைந்த அமைச்சர் ஆறுமன் தொண்டமானையா அவர்களுக்கு முதலிலே நன்றி கூற வேண்டும். என்னை முதலிலே பிரதேசபை உறுப்பினராக, அதனைத் தொடர்ந்து பிரதேச உபத்தலைவராக, அதனைத் தொடர்ந்து மாகாண சபை உறுப்பினர், மாகாண அமைச்சர் அவர் இறக்கின்ற பொழுது என்னை இந்த பாராளுமன்றத்துக்கு ஒரு வேட்பாளராக நிறுத்திவிட்டு சென்றார். அந்த அவர் சென்ற இடத்தை இன்று நுவரலியா மாவட்ட மக்கள் என்னை இந்த பாராளுமன்றத்துக்கு தெரிவு செய்திட்டு நுவரலியா மாவட்ட மக்களுக்கு நான் முதலிலே நன்றி கூறுகின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த பாராளுமன்றம் என்பது எல்லா இன மக்களுக்கும் சேவையாற்றக் கொடுகின்ற ஒரு நல்ல சந்தர்ப்பத்தை உருவாக்குகின்ற இடம்தான் இந்த பாராளுமன்றம். அதேபோன்று கடந்த காலங்களிலே உங்களுக்கு தெரியும், இந்த சபையிலே கூறப்பட்டது நுவரலியா மாவட்ட மக்கள் வீடமைப்பு திட்டம் மீண்டும் மாடி வீடு திட்டமாக செய்யக்கூடுவதாக கூறினார்கள். நிச்சயமாக அந்த விடயத்துக்கு பொறுப்பான அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் இருக்கின்றார். நிச்சயமாக நாங்கள் எந்த வகையிலுமே மாடி வீட திட்டத்தை மீண்டும் கொண்டு வருவதான நோக்கம் இல்லை. கூரைக்கு பதிலாக மேலே அதற்கு கொங்கிரீட்டிடுவதாக தான் கூறியிருக்கின்றோம். அவர்களுக்கு வசதி வருகின்ற பொழுது அந்த வீடை மேலும் திருத்திக் கொள்வதற்கு ஒரு சந்தர்ப்பம் ஏற்படும். அதே போன்று இன்று நுவரலியா மாவட்டத்திலே 600க்கு மேற்பட்ட உதவி ஆசிரியர்கள் போராட்டம் நடத்தியதாக கூறினார்கள். மறைந்த தலைவர் எங்களுடைய ஆரம்பம் தொண்டமான ஐயா அவர்கள் முன்னாள் ஜனாதிபதி கௌரவ மஹிந்த ராஜபக்ஷ அவர்களுடன் பேசி 3000 உதவி ஆசிரியர் நியமனங்களை பெற்றுக் கொடுத்தார். கடந்த நல்லாட்சி அரசாங்கத்திலே அவர்களை ஆசிரியர் சேவையில் உள்வாங்கியிருக்க வேண்டும். இருந்தாலும் அதை கடந்த நல்லாட்சி அரசாங்கம் செய்யவில்லை. தொண்டமானையோட எதிர்பார்ப்பு இருந்தது. அவர்களை 2 வருடங்களிலே அவர்கள் பயிற்சி அளிக்கப்பட்டு மீண்டும் அவர்களை ஆசிரியர் சேவையில் உள்வாங்க வேண்டும் என்று அவர்கள் செய்யாத குறையினால்தான் இன்று அவர்கள் அந்த போராட்டத்தில் ஈடுபட்டிருந்தார்கள். எதுவாக இருந்தாலும் இன்று ஒரு சிறந்த அரசாங்கம் கௌரவ கோட்டாபாய் ராஜபக்ஷ
அவர்களுடைய
கோட்டாபாய் ராஜபக்ஷ அவர்களுடைய அரசாங்கம் அமைந்திருக்கின்றது. இந்த அரசாங்கத்திலே நிச்சயமாக நாங்கள் கூறியவற்றை மலையக மக்களுக்கு நாங்கள் நிச்சயமாக செய்வோம் என்று கூறி விசேஷமா நுவரலி ஜனதாவிடத் இவகேம ஜனாதிபத்து மாட்டத் இவகம அகமத்து மாட்டத் இவகம பெசில் ராஜபக்ஷ மத்மன ஸ்தூதி வந்தவெனவா அப்பிய மேத்தனகிட்ட கினாப்போ ஏவகேம நுவரல் டிஸ்ட்ரிக் ஜனதாவ மாவ மேத்தனகிட்ட கினாவே ஏவகேம மாவ பிடிபாசே சிங்கள ஜனதாவத் இவகே தமிழ் ஜனதாவ முஸ்லிம் ஜனதாவ பித்தே கைட்டியா ஏவகேம அப்படி அஹாந்தூர்லா மட்ட விசேஷம விட சட்டான கதலா மேதனகிட மாவ கினாப்பு மா நுவரலி டிஸ்ட்ரிக் ஜனதாவடத் அப்படி திவாங்கத்த நாயக ஹார்மோன் தொண்டமான மத்து மாடத் மாங்க ஸ்தூதி வந்தேனோ பூமஸ்துதி.
ஸ்துதி கரு கிங்ஸ் நெல்சன் மந்திரிதுமா. வியாதி அட்டாக்தி நபத்து மாட
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ප්‍රථම වශයෙන්ම නවක මන්ත්‍රී විසවරයෙක් විදිහට මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරීපත් කරගන්න මට ආශිර්වාද කරපු ගෞතම මහා සංඝරත්නයටත් ඒ වගේම අනිකුත් ආගමික පූජකතුමන්ලටත් මගේ ගෞරවී ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මගේ දේශපාලන ගමනේදී මගේ ගුරුවරයා විදියට මගේ පියා විශේෂයෙන්ම 1977 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඇමතිවරයෙක් දිසා ඇමතිවරයෙක් විදියට 2004 දක්වා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රි කෙනෙක් විදියට ඇමති කෙනෙක් විදියට වැඩ කටයුතු කරා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන්නු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිංහල දමිල මුස්ලිම් ජනතාවට මගේ ආදරණීය ජනතාවට විශේෂයෙන්ම පොළොන්නරුව මැතිවරණ කොට්ටාසේ දිඹුලාගල වැලිකන්ද තමන්කඩුව ඒ වගේම මින්නේරිය ඇලහැර මැදිරිගිරිය ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ ජනතාවට මගේ ගෞරව ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද රජයේ විසින් ඉදිරිපත් කරලා තියෙන මේ අතුරු ගිනිමට අදහස් ඉදිරිපත් කිරීම අවස්ථාව ලබා දීම ගැන මම ගරු කථානායකතුමා නියෝජ්‍ය කථානායකතුමාට මගේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම අභිනවයෙන් පත්වෙච්ච ගරු කථානායකතුමාටත් ඔබතුමාටත් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමාටත් මගේ සුභ පැතුම් ඉදිරිපත් කරන අතර විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම 75%ක් ජීවත් වෙන්නේ ගොවි ජනතාව. මේ අතුරු සම්මත ගිනුමේ විශාල මුදලක් ණයක් විදියට ගන්නත් මම දැක්කා මිලියන බිලියන 750කුත් ඒ වගේම බිලියන 1300කුත් ණයක් විදියට ලබා ගන්න මේ මුදල විශේෂම රජයක් විදියට ගත්තම ගරු නියෝජ්‍ය කථානායකතුමනි රජයකට මුදල් අවශ්‍යයි. මේ මුදල් ලබා ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ මුදල් පරිහරණය කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ගොවි ජනතාව ගත්තොත් අද දැන් යල කන්නේ ගොයන් කපලා ඉවරයි. රුපියල් 50ට පහුගිය රජයේ වීමිල ගන්නවා කිව්වට අද ගොවියෝ දැඩි අපහසුතාවට පත් වෙලා තියෙනවා. ඒ රුපියල් 50ට වී දෙන්න වී වල තෙතමනේ 114ක් බලනවා. මේ 114ක් බලනකොට මම හිතන්නේ මේ මහ පොළොවත් සමග ගැටෙන මේ අහිංසක ගොවි ජනතාව ඒගොල්ලෝ මේ නෙලා ගන්න අස්වැන්න 114ක ඒ තෙතමනේ බලන්න මම හිතන්නේ වී කබලක දාලා රත් කරත් හරි අමාරුයි 114 ප්‍රමිතියට ගන්න. එතකොට මේ රුපියල් 50ට මේ 114 ප්‍රමිතිය තියෙන වී හොයා ගන්න හරි අඩුයි. එතකොට අද රුපියල් 44යි 42යි අද වී මිල අද රටේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ මුදල් වෙන් වෙනකොට විශේෂයෙන්ම මේ රටේ බත සපයන ගොවි ජනතාවට විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි අද දේශීය කර්මාන්තය ගැන කතා කරන මේ රජය අද මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කථානායකතුමනි විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම වකුගඩු රෝගය අද වකුගඩු රෝගය රටේ වසංගතයක් බවට පත්වලා තියෙනවා. ඒ වගේම පහුගිය රජය වකුගඩු ඒ රෝගීන්ට රුපියල් 5000ක මුදලක් ලබා දුන්නා. අද මේ වෙනකොට මේ 5000 මුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හරහා මේ මුදල අද ගෙවන්නේ නැහැ ඒ රෝගීන්ට. මම හිතන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරොත් හොඳයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒ වගේම වකුගඩු රෝගීන්ට නිවාස හදලා දුන්නා. අද සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන නැවතිලා තියෙනවා. ඒ වගේම ගත්තම අලිමිනිස් ගැටුම අද ගත්තම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි අද විශේෂයෙන්ම හම්බන්තොට ඒ වගේම මොනරාගල බුත්තල තිරුකුණාමලේ අනුරාධපුරේ මේ ප්‍රදේශවල අද අපිට දකින්න පුළුවන් අහන්න තියෙන දේවල් විද්‍යුත් මාධ්‍ය තුලින් අලිමිනිස් ගැටුම හැමදාම මම හිතන්නේ නිවාසයක් කඩපු එකක් නැත්නම් ජීවිත හානියක් වෙච්ච ඒවා අද අපිට දකින්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ගරු නියෝජ්‍ය කථානායකතුමාට මේ අවස්ථාව යොමු කරනවා. අද වනජීවික ගත්තම පහුගිය කාලේ වෙච්ච සිදුවීම් ගැන කතා කරොත් විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම්වලින් හානියට පත්වෙච්ච නිවාසවලට ඒවට අද ප්‍රමාණවත් මුදල් නැහැ කියලා කියන තමයි අද අපිට අහන්න ලැබෙන්නේ. දැන් පහුගිය කාලේ නිවාස දෙකක් වැලිකන්ද ප්‍රදේශයේ හානියට ලක් වුණා. රුපියල් 35000ක වගේ ඉතාමත් පොඩි මුදලක් තමයි ලබා දෙන්න කටයුතු කරේ. මේක ප්‍රමාණවත් මදි. ඒ වගේම මේ අලිවැට සම්බන්ධව මේවා නිසියාකාරයෙන් නඩත්තු කිරීම සිවිල් ආරක්ෂක බලකාය තමයි මේකට මැදිහත් වෙන්නේ. විශේෂයෙන්ම එයාට කිසිම පහසුකමක් නැහැ. විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් නැහැ. ඒවගේ මේ අලිවැට නඩත්තු කරන්නේ තනකොළ කපාගන්නේ මැෂින් ටික ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මේ වගේ දැඩි අපහසුතා මැද්දේ තමයි සිවිල් ආරක්ෂක බලකායේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
මට තියෙනවා. මට විනාඩියක් ලබා දෙන්න තව. ඒ අවස්ථාව ඒ සිවිල් ආරක්ෂක බලකායට ඒ නිසි පහසුකම් ලබා දෙන්න කියලා මම ගරු සභාවට යෝජනා කරනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අද විශේෂම ගොවි ජනතාව ගැන මම ඉස්සෙල්ල කතා කරා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි අද මේ මහ පොළොවත් සමග ගැටෙන මේ අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් බද පහුගිය කාලේ පෙර වදමත් තිබුණා මඩ හෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන එක. මං හිතන්නේ අද ඒවා සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. අද ගොවියා සම්පූර්ණ අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වී පොත්ත සුද්ධ කරන ඒ ව්‍යාපාරික මෝල් හිමිකරු අද විශාල කෝටිපතිව බවට පත් වෙලා තියෙනවා. වී ඇටේ නිෂ්පාදනය කරන ගොවියා අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ රටේ බත සපයන ගොවියන් වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හදන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති මේ වී මිල සම්බන්ධව ප්‍රමිතියෙන් 14%ක තෙතමනේ බලනවා මේ රුපියල් 50ට වී ගන්න. මම හිතන්නේ මේ සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් අපිට යොදන්න ඕන. මොකද අද ගොවි ජනතාව ඒගොල්ලෝ නෙලා ගන්න අස්වැන්න මහා පාරට ගෙනල්ලා 14% ප්‍රමිතියට වී ටික තබා ගන්න මහා පාර තමයි වී ටික වේලන්නේ. ඒගොල්ලන්ට නිසි ස්ථාන නැහැ වී ටික වේල ගන්න. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුනොත් හොඳයි කියන එක විශේෂම අපේ කෘෂිකර්ම ඇමතුමා හිටියනම් හොඳයි මේ අවස්ථාවේදී මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම පහුගිය කාලේ අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පොහොර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. මඩ පොහොර, ගොඩ පොහොර, ඒ වගේම
පොහොර.
ඉතින් ඒ නිසා අද පහුගිය කන්නේදී යල කන්නේ මහ කන්නේ පොහොර හිඟයක් තිබුණා. ඉතින් ඒ නිසා මං විශ්වාස කරනවා මේ යල කන්න ආරම්භ වෙනකොට නොමිලේ දෙන පොහොර ටික නිසි වෙලාවට ලබා දුන්නොත් හොඳයි කියන එක. අද පොහොර මිටියක් සල්ලි වලටවත් ගන්න තැනක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා විශේෂයෙන්ම මගේ කතාව මෙන් අවසන් කරනවා. මේ අවස්ථාව ලබා දීම ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමාට මගේ ගෞරව ස්තුතිය නැවත වරක් උද කරමින් ඉහළම ස්තුතිය ඔබ සියලු දෙනාට.
ස්තුතියි. ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නවවෙනි පාර්ලිමේන්තුවට අභිමානවත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජ්‍යයෙකු ලෙස මේ උත්තරීතර සභාව අමතන ප්‍රථම මොහොතේ ගෞරවනීය මහා සංඝරත්නයේද මගේ දෙමාපියන්ද ඒ වගේම මා ගමේ සාමාන්‍ය කෙනෙකු හැටියට මෙතනට එන්න නායකත්වය දුන් ආසියාවේ ලාබාල්තම පක්ෂය වෙන ශ්‍රී ලංකා පොජන පෙරමුණ බිහිකළ ඒ නිර්මාතෘ ඒ යෝධ හස්තේ අපේ ජාතික සංවිධායක ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාද, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද, ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම මගේ ආදරණීය හාරිෂ්පත්ව ජනතාව සමග මහනුවර දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවය ප්‍රණාමය මම මේ අවස්ථාවේදී හිස නමා පුද කර සිටිනවා. මා අද මේ උත්තරීතර සභාව නියෝජනය කරන්නේ ඔවුන්ගේ අභිලාෂයන්, බලාපොරොත්තු, පැතුම්, ප්‍රාර්ථනා මේ ගරු සභාවේ අවධානයට යොමු කිරීමයි. ශ්‍රී ලංකා පොජන පෙරමුණේ 111 වෙනි සමාජිකය හැටියට 1991 ඉඳලා වසර 29ක් රාජසභා මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, දෙවතාවක් සභාපතිවරයෙක්, දෙවතාවක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පොතේ හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව මට මෙවර හිමි වුණා. මා ඉතින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට මා ඉල්ලා සිටිනවා එදා 2015 ජනවාරි යට පරාජයෙන් පස්සේ අපිට පාදේ සභාවක්වත් නොතිබු වෙලාවක අපි පළාත් සභා මන්ත්‍රීවරු ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක එක්කහුවෙලා
ආසන මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් මේ රට වටේ යමින් මේ ආසියාවේ ලාභාර්ථම පක්ෂය බිහිකරන්න උරදුන්න කෙනෙක් හැදියට මේ අතුරුදහන් වූ පළාත් සභාව හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන ලෙසත් පළාත් සභාවේ ඉඳලා ආපු මන්ත්‍රීව 28 දෙනෙක් මේ සභාව නියෝජනය කරනවා ඒ අයටත් ඒ වගේම මැති ඇමතු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මේ පළාත් සභාව මැතිවරණය පවත්වන්නේ කියලා. දැන් අවුරුදු දෙකක් තුනක් ගත වෙලා තියෙනවා මේ පළාත් සභාව අතුරුදහන් වෙලා. රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කරමින් ඒ ඉක්මනින් කළ යුතු බව මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඒ වගේම අතුරු සම්මත යෝජනාව ගෙනා මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕන උරට නැටුම් කලාව පිළිබඳව. අද මහනුවර දිස්ත්‍රික්කයේ උරට නැටුම් කලාව අද අභාවයට යන සෙයක් අපිට පේන්න තියෙනවා. මම දන්නවා කලා යතනයකට අද රජයෙන් ගෙවන්නේ වාසයකට වර්ෂයකට රුපියල් 10,000යි. කලා යතනයක් පවත්වාගෙන යන්න ඒ කිසිසේත්ම ප්‍රයෝජනවත් නැහැ. හිරු නොබසින අධිරාජ්‍යයේ මහරජිනේ රජිනිය මේ නැටුම් උඩරට නැටුම් කලාවට හරි ආදරය කරපු කෙනෙක්. ඒ නිසාම ලෝකේ ඕනම රාජ්‍ය නායකයෙක් එතුමිය හමුවෙන්න යනකොට අවසරයක් කර යන්න ඕනේ. නමුත් මේ හාරිෂ්පත්තු අපේ හාරිෂ්පත්වේ ඒ උඩරට නැටුම් කලාවේ සුරභා කුරුණාසයට අවසරයකින් තොරව ඕන වෙලාවක බකින්හෑම් මාලිගාවට යන්න අවස්ථාව ලබා දී තිනවා. එතුමිය ඒ තරම් මේ උරට නැටුම් කලාවට ආදරය කරා. එඳා ඒ උරට නැටුම් කලාව රැකගන්න මම මේ සභාවේ අවධානය යොමු කර සිටිනවා. ඒ වගේම අද හාරිෂ්පත්තු ප්‍රමුඛ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව 54%ක් සුළු අපනයන භෝග වලින් ජීවත් වෙන පිරිසක්. අද ඒට හොඳ මිලක් නැහැ. අතරමැදි ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතර තමයි මේක තියෙන්නේ. ඒ නිසා දබුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය වගේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිෂ්පත්තුව කේන්ද්‍ර කරගෙන ආරම්භ කිරීමට මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සභාව තුළ ප්‍රතිපත්ති සම්පාදනයේ දායක වීම, නීති හා අනපනත් සෑදීමට දායක වීම, මහජන අදහස් අභිලාෂයන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම, රටේ මූල්‍ය පාලනයේ වංචාවෙන් දූෂණයෙන් තොර සිදුවනවාද යන්න අධීක්ෂණය කිරීම බව මා ගැඹුරින් වටහාගෙන සිටිනවා. ඒ නිසා මා ප්‍රාදේශීය සභා මන්ත්‍රියක ලෙසත් පළාත් සභා මන්ත්‍රියක ලෙසත් අඛණ්ඩව එම සභාවන්ට සහභාගී වූ ලෙසින්ම මේ ගරු සභාවේ සියලුම සභාවලට සහභාගී වෙන බවටත් ඒ තුළින් ඒ ජනතාවගේ උණායපාකම් මේ සභාව තුළ හඬනගන්න බලාපොරොත්තු වෙන බවත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.
ඔබතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා.
එන බොහොම ස්තුතියි නියෝජකතරණතුමනි.
ස්තුතියි ඔබතුමාට. ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 5ක් ඔබතුමාට.
ගරු නියෝජ කතානායකතුමනි, පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයේ අපි පත් වෙන 225 අපිට පැවරෙන ප්‍රධාන වක්‍යම තමයි. වක්‍යම හතරෙන් එක් කාරණාවක් තමයි මූල්‍ය අධීක්ෂණය පිළිබඳව තියෙන බලය. ඒ වගේම පනත් සම්පාදනය, නීති සම්පාදනය සහ මහජන නියෝජනය කියන කාරණාවලින්. ඒකදී විශේෂ මූල්‍ය අධීක්ෂණය කියන කාරණාවේදී අද දවසේ මේ අතිරිසම්මත ගිණුම කියන්නේ ඒ ඉතාමත් වැදගත් අවස්ථාවක්. මෑත ඉතිහාසයේ මා විශ්වාස කරන ආකාරයට අයවැයක් නැතිව යන වසරක් බවට පත් වෙමින් තියෙන වෙලාවේ මේ ඉදිරි මාස කිහිපය තුළ සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනිදා දක්වා මෙරටේ මූල්‍ය පිළිබඳව ගන්න තීන්දුව ඉතාමත් වැදගත් තීන්දුව. ඒක නිසා මේ අතිරිසම්මත ගිණුම මා විශ්වාස කරන අද ඉතාමත් වැදගත් ගිණුමක්. ඒ වගේම අපි මේ කතා කරන කාල පරිච්ඡේදය තුළ බරපතල ආර්ථික අර්බුදයක් ජාතික වශයෙන් උත් විශේෂම ජාත්‍යන්තර වශයෙන් උත් අපි මුහුණ දෙමින් තියෙනවා. COVID-19 වසංගතයත් එක්ක සමස්ත ලෝක ආර්ථිකයෙන් බිඳ වැටලා ලෝකේ ධනවත් රටවල් බලවත් රටවල් හතර ගාතේ වැටලා තියෙන වෙලාවක අපිට ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සරණක් නැතුව ඉන්න වෙලාවක සියලුම ඉහළ ශ්‍රේෂ්ඨයේ මූල්‍ය ආයතනයන් සියල්ල විස්තිප්ත වෙලා ඉන්න වෙලාවක තමයි අපේ රටේ මේ ආර්ථිකය ගැනත් මේ අයවැය ගැනත් අතුරු සම්මත ගිණුම ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. අපේ රටේ ආර්ථිකයත් පහුගිය අවුරුදු දෙක විශේෂයෙන් මේ අවුරුද්දත් ගිය අවුරුද්දත් පාස්කු ප්‍රහාරයෙන් වෙච්ච හානිය ජාන්තම් හිසවසමින් ඉන්නකොට ඒ වගේම COVID-19 වසංගතයෙන් නැවතත් අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ තමයි අපේ රටේ ආර්ථික දේහය සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක්වල අපිට ඉතාමත් තීරණාත්මක නිමේෂයක තමයි මේ පාර්ලිමේන්තුවේ අපේ හැසිරීම සියල්ල සිද්ධ වෙන්නේ. අතිකර ජනාධිපත්‍යම ඇතුළු වර්තමාන රජය පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සෙත් මේ මහමැතිවරණයෙන් පස්සෙත් ඉතාමත් තීරණාත්මක ප්‍රවේශයකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගැන මේ කරන කතිකාව අද මේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් උදෙසා වන මේ ගමන් මගට සරලන අමාත්‍ය මණ්ඩලයක්, රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයක්, ඔවුන්ට ගැලපෙන විශ්වපද්ධතියක් ඒ සියල්ල නිර්මාණය කිරීම මා විශ්වාස කරන්නේ මේ අඳුරු වලාවට රිදී රේඛාවක් විදියට බලාපොරොත්තු සහගත බැල්මකින් යුක්ත බලාගෙන ඉන්න පුළුවන්කම ලැබේවි කියලා. ඒ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන ආකාරයට ඒ අමාත්‍යංශයන් ටික නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ අර්බුදයෙන් ගොඩ එන දින ප්‍රධාන දේ මොකද්ද? විදේශ වත්කම් ටික රැකගන්න. ඒ වගේම අපේ රටෙන් අපනයන ආර්ථිකයක් වෙනුවෙන් තියෙන මැදිහත්වීම් වැඩි කරන්න, ආනයන සීමා කරන්න මේ වෙනුවෙන් වන යන ගමනට මා විශ්වාස කරනවා ඉතාමත් හොඳ ප්‍රවේශයක් වෙලා තියෙනවා. මේ රට වගේම ජාත්‍යන්තර විදිහට අපි කතා බලනකොට මේ ශිෂ්ටාචාරය පරිණාමය වෙනකොට අපි මස් පුච්චගෙන කාපු අපි උයාගෙන පිහගෙන කන්න පුරුදු වුණා. එදා ඉඳලා වළඳ කියන එක අපිට අත්‍යවශ්‍ය වාණ්ඩයක් බවට පත් වුණා. කොලාතු ඇඳපු අපි ශිෂ්ටාචාරයේ පරිණාමයත් එක්ක ඇඳුම් අඳින්න පටන් ගත්තා. ඒ නිසා ඇඳුම කියන එක අපිට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වුණා. නමුත් ජාතියක් විතර අපි ඒ උයහා පියාගෙන ගන්න මැටි වළඳවත් එහෙම නැත්නම් ඇඳුමවත් අපිට නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. අද දවසේ අපි කතිකාවක් නිර්මාණය වෙමින් තියෙනවා. මේ සියල්ල අපේ නිර්මාණයන් බවට පත් වෙන්න ඕන කියන එක. ඒක නිසා ඒ සඳහා වැඩි වෙන මැදිහත්වීම ඉතාමත් වැදගත් මැදිහත්වීමක් බවට පත් වෙනවා. කරු නියෝජ කතානායකතුමනි, මේ තියෙන අර්බුදයන් එක්ක අපිට සල්ලි තියෙනවා, අර්බුදයන් රාශියක් තියෙනවා. මේ අතුරු සම්මත ගිණුමෙන් පස්සේ 2020-21 අයවැයක් ඉදිරිපත් වෙනවා. මේ අයවැය තාමත් තීරණාත්මක අයවැයක් බවට පත් වේවි. අපේ රටේ ආර්ථිකය දියුණු කරන ගමන්ම අපේ රටේ මූලික ප්‍රශ්න වලට උත්තර හොයන අයවැයකුත් බවට පත් වෙන්න ඉඩ තියෙනවා, අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මා ජීවත් වෙන මාතර දිස්ත්‍රික්කයේ බරපතල ප්‍රශ්න රාශියක් මේ මොහොතේ නිර්මාණය වෙමින් තියෙනවා, ඉතිහාසය විසින් දායාද කළ තියෙනවා. ඔබතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ හරහා තමයි නිලුලා ගඟත් ඒ වගේම ගින්ගඟේ ආරම්භය සිද්ධ වෙන්නේ. නමුත් නිලුලා දෝණිය මහා දවන්ත ඛේදවාචකයක් තියෙනවා, නිලුලා නිම්නයේ ඛේදවාචකයක්. මා විශ්වාස කරනවා එළඹන ආණ්ඩුවට එළමන කාල පරිච්ඡේදවල මේ ආණ්ඩුවට තියෙන ප්‍රධානම කාරණාවක් වෙනවා මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ඒ නිල්වලා ඛේදවාචකයට උත්තර සපයන්න. ඒ වගේම මෙතන කතා වෙච්ච අනිත් සියලුම ප්‍රශ්න, ජල ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, වතුකරේ නිවාස ප්‍රශ්න, සංචාරක ශ්‍රේෂ්ඨය පිළිබඳ ප්‍රශ්න, මේ හැම ප්‍රශ්නයක්ම මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන අපිට තීරණාත්මක ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. නාගරික සංවර්ධනය කියන කාරණාව තීරණාත්මක විෂයක් බවට පත් වෙලා තියෙනවා. මා ගෞරවයෙන් ඉල්ලනවා විශේෂයෙන්ම මා ජීවත් වෙන දෙනියාය, අකුරස්සේ, වැලිගම, පිටබැද්දර, මොරවක, දික්වැල් වගේ නගරවල නාගරික සංවර්ධන ශ්‍රේෂ්ඨයන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාල පරිච්ඡේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, උපාධිධාරීන් ගැන කතා කරනවා. ස්තුතිවන්ත වෙන වර්තමාන රජයට ඒ උපාධිධාරි රැකියා ලබා දීම සම්බන්ධව, ඔවුන්ගේ තියෙන ගැටලු විසඳීම සම්බන්ධව, ඒ වගේම 2019 අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ බඳවාගත් උපාධිධාරීන් 15,800 දැනට 14,283 සේවය කරනවා. ඔවුන් දැන් වසරක පුහුණු කාලයක් අවසන් කරලා තියෙනවා. ඔවුන්ගේ සේවා විස්තර කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ පිළිබඳ රජයේ අවධානය මේ මොහොතේ යොමු කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාල මැටි පිළිබඳ ප්‍රශ්නයක් කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. රජයේ සේවකයන් වැඩි වැඩිම හා සමානව විශ්වවිද්‍යාල මැටි පිළිබඳ ගස්නා නිර්මාණය වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරනවා. අවසාන වශයෙන් වැඩ බලන විදුහල්පති උරුම ඇතුළු ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රශ්න සියල්ලන්ටම උත්තර දෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙන කියන කියමින් අවසාන වශයෙන් මෙතන කතා වුණා ගොඩක් කාරණා, ගොඩක් දෙනා කතා වෙච්ච කාරණාව තමයි අතුරුදහන් කරපු පළාත් සභාව සම්බන්ධව නැවත කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. 13 ඕන දෙපාද කියන කාරණාව. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍ය මොහොතක 13 ආණ්ඩුක ව්‍යවස්ථා සම්පාදනය ලැබිච්ච ඒ පළාත් සභාව කුමන හෝ ක්‍රමයකින් මැතිවරණ පවත්වලා ඒ පළාත් සභාව හෝ ඊට සමාන වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න අතෙක් මේ පළාත් සභාව ක්‍රමය ස්ථාපිත කරන්න, ඒ මැතිවරණේ වහාම පවත්වන්න මැදිහත් වෙන්න කියන කාරණාව මේ ආණ්ඩුවට ඉල්ලා සිටමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ගෞරවත් ස්තුතියක් කරමින් මාන්‍ය වෙන බොහොමත්ම
ස්තුතියි. ඔබතුමාට ගරු චින්තක අමාල් මායදුන්නේ මන්ත්‍රීතුමා, විනාඩි 5ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ගෞරවයෙන් ඔබතුමාට මේ අවස්ථාවේදී ස්තුතිපූර්වක ප්‍රදානය කරනවා මහාවිත අවස්ථාවක් ලබා දීම පිළිබඳවත්. ඒ වගේම ගරු ඔබතුමාට සුභාශිංසනයේ පිරිනමමින් 9 පාර්ලිමේන්තුවේ මාහට නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව, විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒකට අවස්ථාවක් ලබා දීමට අපේ බැසිල් රාජපක්ෂ ගරු ජාතික සංවිධායකතුමා, අතිගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්තුමා ඇතුළු කොටගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මගේ ගෞරවයේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා පුත්තලම දිස්ත්‍රික්කයේ බොහොම කරකසක දිස්ත්‍රික්කයක්. එදා දිවංගත දාමු දසනායක ඇමතුමා, මගේ මාමා, එතුමා දේශපාලන වශයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි සමස්ත ලංකාවට සේවය කරන්න ගිහිල්ලා කුරුවි ත්‍රස්තවාදී බෝම්බෙට අහු වෙලා ජීවිතක්ෂයට පත් වෙච්ච දේශපාලන නායකයෙක්. එතුමගේ දේශපාලන වැඩපිළිවෙලත් එක්ක දේශපාලන ක්‍රියාවලිය තුළ පුත්තලම් දිස්ත්‍රික්කයේ යම්කිසි වැඩපිළිවෙලක් ගොඩනගාගෙන පුත්තලම් ප්‍රායසභා උපසභාපතිවරයෙක් හැටියට කටයුතු කරලා ඒ වගේම වයම් පළාත් සභාවේ දෙවරක් පළාත් සභා මන්ත්‍රී ධූරයත් ඒ වගේම සභානායක ධූරයත් බවට පත් වෙලා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම විශේෂයෙන්ම අපේ බල ප්‍රදේශය තුළ ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේ ගුරු බෞතුන් ඒ වගේම මේට සහයෝගය ලබා දුන් ආදරණීයමගේ ජනතාවට මම විශේෂයෙන්ම මගේ ස්තුතිය පුද කරනවා. මගේ පියා දේශපාලන වශයෙන් වෘත්ති සමිති නායකයෙක් හැටියට එදා සිවිල් ඉංජිනේරුවරයෙක් හැටියට තමන්ගේ රැකියාව අහිමි කරගෙන නිවාස අහිමි කරගෙන රැකියාව අහිමි කරගත්තු දේශපාලන නායකයෙක් හැටියටත් එවැගේම බොහොම පල්ලෑ දරකින් දේශපාලනය ගොඩනගිච්ච කෙනෙක් හැටියට අද පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව මට හතරවෙනි ස්ථානට එන්න ගෞරවනීය ලෙස සැලකීම පිළිබඳව මගේ හදවතේ දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අපේ ප්‍රදේශය තුළ තියෙන වනාලි ප්‍රශ්න ටික ඒ වගේම පාසල් පද්ධතීන් ඒ සියල්ලකටම අවශ්‍ය පිළියම් යොදන්න පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට අපි කළ යුතු සේවය ගරු කථානායකතුමනි අපිට අවශ්‍ය සහයෝගය ඉදිරි මේ පාර්ලිමේන්තු තුළ ලබා දෙන්න ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. විශේෂයෙන්ම රැකී අවස්ථාවල් ලබා දීලා අද මේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න ඒ ආණ්ඩුව පිහිටවලා ආණ්ඩුව තුළින් වැඩ කටයුතු කරගෙන යන්න අපේ දිස්ත්‍රික් ජනතාව හා සමස්ත ලංකාවේ ජනතාවම මේ ආණ්ඩුවට දක්වපු සහයෝගය ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම අපි දන්නවා පළාත් සභාව තුළ පළාත් සභාවේ යම්කිසි වැඩ කොටසක් සේවයක් අපේ ප්‍රදේශය තුළ සිද්ධ වෙනවා. ඒ වගේම නැවත වාරයක් සංගමිච්ච පළාත් සභාව නැවත අපිට ලබා දෙන්න කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න කියන කාරණාව විශේෂයෙන් මතක් කරමින් ඒ වගේම පල්ලෙහැතරින් ගොඩනගෙන තවත් දේශපාලන නායකයෝ ප්‍රාදේශ සභාව පළාත් සභාව හා පාර්ලිමේන්තුව නියෝජනය වී යුතුයි. ඒ නිසා ඒකට අවස්ථාව මම හිතන්නේ අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දුන්නොත් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා කියන මේ උත්තරීතර සභාව තුළ මා ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි අපේ ප්‍රදේශවල තියෙන මේ ගුරුවරු අඩුපාඩුකම් විශේෂයෙන්ම ආනමඩුව ජාතික පාසලක් බවට පත් කරලා ඒ වගේම මේ ප්‍රදේශය තුළ පුත්තලම ආශ්‍රය තුළ අවුරුදු 33කට පස්සේ පත්වෙච්චකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මම ඉතාම සතුටින් මේ අවස්ථාවේදී කියනවා අපිට අපේ ප්‍රදේශය තුළ තියෙන යම්කිසි ගැටලු කාරණා විසඳීමේදී විශේෂයෙන් මේ වනාලි ප්‍රශ්න ටික ඒ වගේම පාසල් පද්ධතියන් වල තියෙන යම්කිසි ඒ ගැටලු ටික ඒව निराකරණය කරගෙන යන්න පුළුවන් අවස්ථාව. ඒ වගේම අපි දන්නවා රාජපක්ෂ මහත්වරුන්ට රාජපක්ෂ මැතිතුමාලට තියෙන බිය සංකාව තවමත් මේ විපක්ෂයේ දෙදුරුම් කනවා. මේගොල්ලන්ගේ කකුල් පණ නැති වෙලා තියෙනවා රාජපක්ෂ මහත්වරු අද මේ භූමිකාව තුළ නිරන්තරයෙන් සිටිනෙක් ගැන. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මේ රට බේරගත්තු නායකයා හැටියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තුළු මේ පාර්ලිමේන්තුව තුළ දෙන ශක්තිමත් භාවය තුළ රට ලැබිලා තියෙන අනගිබවණි අවස්ථාවේදී තුනින්දගේ බලයක් තියෙන ශක්තිමත් ආණ්ඩුවක් තුළින් මේ රටේ ජනතාවට සේවය කරන්න ඒ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ගරු නියෝජ්‍ය කථානායකතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ අවංක ආදරී ස්තුතිය පුද කරමින් නැවත වාරයක් පුත්තලම් දිස්ත්‍රික් සංවිධායකවරයා හැටියට ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමාටත් මම ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවේ පුත්තලම් දිස්ත්‍රික් සමස්ත ජනතාවට ස්තුතිවන්ත වෙමින් කියනවා. බොහොම ස්තුති.
ස්තුතිය ඔබතුමාට. ගරු MS තෞෆික් මන්ත්‍රීතුමා වෙනජ අටක් තියෙනවා.
අවුදු බිල්ලාහි මින ෂයිතන් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව ප්‍රදි සභානායකර් අවர்களே 9வது பாராளுமன்றத்தில் 1வது உரையை ஆற்றுவதற்கு அதற்கான நேரத்தை தந்ததற்கு முதற்கான எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே நடந்து முடிந்த பாராளுமன்ற தேர்தலில் சவால் நிறைந்த ஒரு தேர்தலாக திருகோணமலை மாவட்டத்தில் நாங்கள் எதிர்நோக்கியிருந்தோம். அந்த வகையில் திருகோணமலை மாவட்டத்தை ஐக்கிய மக்கள் சக்தி நான் நினைக்கின்றேன் இலங்கையில் திருகோணமலை மாவட்டம் மட்டும்தான் ஐக்கிய மக்கள் சக்தி வெற்றி கொண்டிருந்தது. அதற்கு திருகோணமலை மாவட்ட மக்கள் கிட்டத்தட்ட 86,000 மேற்பட்ட வாக்குகளை தந்து அந்த மாவட்டத்தை வெற்றி கொண்டு 2 பாராளுமன்ற உறுப்பினர்களை நாங்கள் பெற்றிருந்தோம். அந்த வகையில் அதில் அதிகூடிய விருப்ப வாக்கு கிட்டத்தட்ட 43,759 வாக்குகளை எனது மாவட்ட மக்கள் எனக்கு அளித்து மீண்டும் என்னை 5வது தடவையாக இந்த பாராளுமன்றத்துக்கு அனுப்பியதற்கு நான் முதற்கான் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலேயே இம்முறை நடந்து முடிந்த அந்த தேர்தலில் முன்னாள் மாகாண சபை உறுப்பினர், அதே போன்று முன்னாள் உள்ளூராட்சி மன்ற தலைவர்கள், இந்நாள் உள்ளூராட்சி மன்ற தலைவர்கள், அதே போன்று உள்ளூராட்சி மன்ற உறுப்பினர்கள் எல்லோரும் கஷ்டப்பட்டு மிகவும் அந்த ஆதரவை தந்ததன் மூலம் அதிகூடிய விருப்ப வாக்கை பெறக்கூடிய ஒரு சந்தர்ப்பமாக இருந்தது. உண்மையிலே திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் எங்களுடைய பிரதானமான தொழிலாக இருக்கின்றது மீனவ தொழில். இது தொடர்ச்சியாக எங்களுடைய மீனவர்கள், குறிப்பாக கரையோர பிரதேசம், மூதூர் தொடக்கம் புல்மூட்டை வரையிலான அந்த கரையோர பிரதேசத்தில் இருக்கின்ற மீனவர்கள் தொடர்ந்தும் பாதிக்கப்பட்டு வருகின்றார்கள். அவர்களுக்கான ஒரு நிரந்தரமான ஒரு தீர்வினை பெற்றுக் கொடுப்பதற்கு நாங்கள் கடந்த காலங்களில் ஒரு முயற்சியை செய்திருந்தாலும் அது உண்மையிலேயே அதற்கான நிரந்தர தீர்வு கிடைக்கவில்லை. அந்த வகையில் தற்காலிகமாக கடந்த நல்லாட்சியில் 2019 December 31 வரை நாங்கள் தற்காலிக அனுமதி பத்திரத்தினை நாங்கள் வழங்கியிருந்தோம். அதனூடாக தங்களுடைய அந்த மீனவ தொழிலை செய்து வந்த அவர்கள் தற்பொழுது அந்த புதிய ஆட்சி வந்ததன் பின்பு அதுவும் உடனடியாக நிறுத்தப்பட்டு விட்டது. நிறுத்தியதன் மூலம் தற்பொழுது மிகவும் கஷ்டமான சூழ்நிலையில் அந்த மீனவர்கள் தங்களுடைய தொழிலை செய்வதில் பல கஷ்டங்களை எதிர்நோக்குகின்றனர். இதனை இந்த அரசாங்கம் கவனத்தில் கொண்டு உண்மையிலே இதை நிவர்த்திக்க வேண்டும். அதே போன்று ஒரு நிரந்தர தீர்வை எங்களுடைய திருகோணமலை மாவட்ட மீனவர்களுக்கு பெற்றுத்தர வேண்டும் என்ற அந்த கோரிக்கையையும் நான் இந்த இடத்தில் இந்த சந்தர்ப்பத்தில் நான் ஒரு வேண்டுதலாக விடுக்கின்றேன். அதே போன்று தற்பொழுது பட்டதாரிகள் நியமனம் வழங்கப்பட்டு வருகின்றது. ஏற்கனவே சில பட்டதாரிகள் தெரிவு செய்யப்பட்டிருக்கின்றார்கள். அதில் வெளிநாட்டு பல்கலைக்கழகத்தில் பட்டம் பெற்ற பட்டதாரிகளுக்கு அந்த பட்டதாரி நியமனம் கொடுப்பதில் அதை நிறுத்தி வைத்திருக்கின்றார்கள். 2017 வரை வெளிநாட்டு பல்கலைக்கழகத்தில் பட்டம் பெற்ற பட்டதாரிகள் அதற்கான நியமனத்தை அவர்கள் பெற்றிருக்கின்றார்கள். ஆனால் இம்முறை நான் ஜனாதிபதி செயலகத்தில் கலைத்த பொழுது பல்கலைக்கழக மானிய ஆணைக்குழு இதை நிறுத்தி வைத்திருக்கின்றது என்ற ஒரு செய்தி கிடைத்தது. உண்மையிலேயே அவர்கள் அந்த பல்கலைக்கழகத்தை அங்கீகரித்திருக்கின்றார்கள். அதே நேரம் அந்த பல்கலைக்கழகத்தினால் வழங்கப்பட்ட அந்த சான்றிதழை அவர்கள் அனுமதி அந்த சான்றிதழுக்கு அனுமதி கொடுக்கவில்லை. சில நேரங்களில் சில குறைபாடுகள் சில குளறுபாடுகள் இருந்தாலும் அந்த குறைபாடுகளை நிவர்த்தி செய்வதற்கு பல்கலைக்கழக மானிய ஆணைக்குழு ஏதாவது ஒரு 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 கிரைட்டீரியாவை அவர்கள் போட்டு அதற்குரிய ஏதோ வகையில் ஒரு பல்கலைக்கழக மானியக்குழு ஒரு நேர்முக பரீட்சையோ அல்லது எழுத்து மூலமான ஒரு பரீட்சையோ நடத்தி அந்த வெளிநாட்டு பல்கலைக்கழகத்தில் பட்டம் பெற்ற அந்த பட்டதாரிகளுக்கும் அந்த நியமனம் வழங்கப்பட வேண்டும். அவர்களுக்கு அவர்கள் ஒரு சென்ற கிழமை கூட தொடர்ந்து ஒரு போராட்டத்தை நடத்தி வருகின்றார்கள். ஆகவே இதில் கவனத்தில் கொள்ளப்பட வேண்டும். அதே போன்று சென்ற நல்லாட்சியில் கிழக்கு மாகாணத்துக்கான ஒரு பல்கலைக்கழக கல்லூரி அமைச்சரவை அங்கீகாரத்துடன் ஒரு பல்கலைக்கழக கல்லூரி ஒன்றை நாங்கள் உப்பாற்று பிரதேசத்தில் திருகோணமலை மாவட்டத்தில் உப்பாற்று பிரதேசத்தில் என்னுடைய வேண்டுகோளுக்கு நங்க அமைக்கப்பட்டு வருகின்றது. அதற்கு சென்ற வரவு செலவு திட்டத்தில் நாங்கள் ஒரு 50 million ரூபாய்களை பெற்று அதற்குரிய வேலைகள் நடந்து கொண்டிருக்கின்றது. இது உண்மையிலே திருகோணமலை மாவட்டத்துக்கு அந்த பல்கலைக்கழக கல்லூரி வருவதன் மூலம் எங்களுடைய அங்கு இருக்கின்ற இளைஞர்கள் யுவதிகள் தங்களுடைய அந்த அதாவது காபோத உயர்தர பரீட்சையில் சித்தி எய்து பல்கலைக்கழகம் கிடைக்காதவர்கள், அதே போன்று பல்கலைக்கழக கல்விக் கல்லூரி கிடைக்காதவர்கள் தங்களுடைய அந்த பயிற்சி நெறியை NVK Level 5 அதே போன்ற NVK Level 6 என்ற அந்த இரண்டு பயிற்சி நெறிகளை முடிக்கின்ற பொழுது அவர்கள் NVK Level 7 தொடர்ந்து முடிக்கின்ற பொழுது ஒரு பட்டதாரியாக வெளிவதற்கான ஒரு சந்தர்ப்பம் இருக்கின்றது. நாங்கள் ஏற்கனவே ஒரு 12 ஏக்கர் காணியை பெற்று நாங்கள் அந்த திட்டத்தை செய்து வருகின்றோம். அதற்கும் இந்த அரசாங்கம் வருகின்ற அந்த வரவு செலவு திட்டத்தில் நிதி ஒதுக்கீடு செய்து அந்த திட்டத்தையும் தொடர்ச்சியாக கொண்டு செல்ல வேண்டும். அதே போன்று பாரிய ஒரு அபிவிருத்தி திட்டம், சவுதி அரசாங்கத்தின் நிதி உதவி மூலம் 45 மில்லியன் அமெரிக்கன் டாலரை பெற்று நாங்கள் மகாவலி அபிவிருத்தி திட்டம் என்று மகாவலி நீரை கிண்ணியா கந்தளாய் பிரதேசத்துக்கு கொண்டு வருவதற்கான ஒரு திட்டம் நடந்து கொண்டிருக்கின்றது. அதில் ஒரு காணி பிரச்சனை தற்பொழுது நடந்து கொண்டிருக்கின்றது. அந்த காணி பிரச்சனை உடனடியாக தீர்க்கப்பட்டு அந்த திட்டத்தினையும் உடனடியாக ஆரம்பிக்க வேண்டும். அதே போன்று கடந்த காலங்களில் எங்களுடைய மௌலவி ஆசிரியர் நியமனங்கள் வழங்கப்பட்டிருந்தது. ஆனால் கிட்டத்தட்ட கடந்த ஒரு 6-7 வருட காலமாக மௌலவி ஆசிரியர் நியமனம் இதுவரைக்கும் வழங்கப்படவில்லை. உண்மையிலே இந்த அரசாங்கம் வருகின்ற காலங்களில் அந்த மௌலவி ஆசிரியர் நியமனத்தையும் வழங்க வேண்டும் என்ற வேண்டுகோளோடு, உண்மையிலே எங்களுடைய ஜனாதிபதி அவர்கள் ஜனாதிபதி தேர்தலின் போது ஜனாதிபதி வேட்பாளர் எங்களுடைய அதிமேன்மகங்கிய கோட்டபாய ராஜபக்ச அவர்களால் முன்வைக்கப்பட்ட 10 அம்ச கொள்கை குறிப்பிட்ட மகிழ்ச்சியான குடும்பம் என்ற அந்த 10 அம்சத்தில் மகிழ்ச்சியான குடும்பம் என்ற ஒன்றும் அங்கு அவர் குறிப்பிட்டிருந்தார். அந்த குடும்பத்தை மகிழ்ச்சியான குடும்பமாக இருக்க வேண்டுமாக இருந்தால் உண்மையிலேயே நாடு எல்லோருக்கும் சமமாக, எல்லா இனங்களுக்கும் எல்லா மதத்துக்கும் சமமாக நடக்கக்கூடிய ஒரு விடயமாக இருக்க வேண்டும். அதில் தற்பொழுது உங்களுக்கு தெரியும், COVID-19 அதனூடாக எங்களுடைய அந்த ஜனாசாக்கள் எரிக்கப்படுகின்ற பொழுது இங்கு இலங்கையில் வாழுகின்ற கிட்டத்தட்ட 500,000 மேற்பட்ட முஸ்லீம் குடும்பங்கள் உண்மையிலேயே மகிழ்ச்சி இல்லாமல் இருக்கின்றார்கள். எங்களுடைய ஜனாதிபதி அவர்களுடைய வேண்டுகோளுக்கமைய மகிழ்ச்சியான குடும்பமாக இருக்க வேண்டும், இந்த நாட்டில் இருக்கின்ற அனைத்து குடும்பங்களும் மகிழ்ச்சியாக இருக்க வேண்டும் என்று குறிப்பிட்ட எங்களுடைய அதிமேன்மகங்கிய ஜனாதிபதி இந்த ஜனாசா இருப்பின் மூலம் உண்மையிலேயே முஸ்லீம் சமூகம், முஸ்லீம் குடும்பங்கள், 500,000 மேற்பட்ட குடும்பங்கள் சந்தோஷம் மகிழ்ச்சி இல்லாமல் இருக்கின்றார்கள். ஆகவே இந்த விடயத்தை எங்களுடைய அதிமேன்மகங்கிய ஜனாதிபதி கவனத்தில் கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
ஸ்துதி. கரு விமல் வீரவான்சு அமாத்தியதுமா பின்னாடி பகால வக்தி நபுத்துமாட்ட.
கரு நியோஜக கதாநாயகத்துமணி, நம்மவெனி பார்லிமேந்துவே நியோஜக கதாநாயக தூரேட்ட பத்வெச்ச ஒபுத்துமாட்ட பலவுமேவு மம்மகே சுவப்பெத்தும் இதிரிபாத் கரான் கேமதி. ඒ වගේම පසුගිය මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයටත් මගේ ජයග්‍රහණයටත් ඒ වගේම රටේම 3-2කට ආසන්න පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙන ආකාරයටත් ඒ වගේම 3-2ක ඉක්මවන සෙසු සහයෝගයට ලක්වෙච්ච පක්ෂවලටත් ලබා දුන් සහයෝගයටත් මේ රටේ පොදු ජනතාවට අපි අපේ ගෞරවය සහ ප්‍රණාමය පළමුවෙන්ම පුද කරන බව කියන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ පාර්ලිමේන්තු තුල විවාදයට භාජනය වෙන්නේ, සාකච්ඡාවට ගැනෙන්නේ අපි ඉදිරිපත් කළ තිබෙන අතුරු සම්මත ගිණුම. මේ අතුරු සම්මත ගිණුම මීට පෙර 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මේ සභාවට ඉදිරිපත් කරන්න අපේ එදා පැවතිච්ච ඒ භාරකාර ආණ්ඩුව කටයුතු කෙරුවා. නමුත් ඒ අවස්ථාවේදී විරුද්ධ පක්ෂයට තිබිච්ච සුවිශේෂී බලය නිසා මේ පාර්ලිමේන්තු සභාගර්භය ඇතුලේ ඒ අය ඒ අතුරු සම්මත ගිණුම සම්මත වෙන එක වැළැක්වුවා. ඒ නිසා මේ රට මුල්‍ය අර්බුදයකට තල්ලු කිරීමේ බලාපොරොත්තුවක් ඔවුන් තුල තිබුණා. ඒ විපක්ෂයේ ඇතමුන් බලාගෙන හිටියා කොරෝනා වසංගතය ඇතිවීමත් එක්ක ඒ අතුරු සම්මත ගිණුම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරිවීමත් එක්ක රටේ මුදල් අවශ්‍යතාවයට අනුව නියමිත පරිදි මේ රට පවත්වාගෙන යන්න අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේ ආණ්ඩුවට ඒ වෙලාවේ තිබිච්ච භාරකාර ආණ්ඩුවට බැරි වෙයි කියන බලාපොරොත්තුවකින් එයයි බලාගෙන හිටියා. ඒ වගේම කොරෝනා වසංගත තත්ත්වයට මුළු ලෝකයේම මුහුණ දෙනකොට ලංකාවේ ඒ තත්ත්වය වර්ධනය වෙලා මැතිවරණ පවත්වා ගන්න බැරි විදිහේ වාතාවරණයක් ඇති වෙනකන් එයයි ඉතා ඌමනාවෙන් බලාගෙන හිටියා. නමුත් අපේ රටේ ජනතාව ඒ වගේම අපේ රජය ඉතාම නිවැරදිව ඒ කොරෝනා වසංගතයෙන් මේ රට නිදහස් කරගන්න කටයුතු කරගෙන තියෙනවා. වගේම ඒ වගේම මහමැතිවරණයක් පවත්වලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඒ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි පියවර අරගත්තා. ඒ අනුව තමයි මැතිවරණය පැවැත්වුවා. මැතිවරණ රාජකාරිවල යෙදිච්ච කිසිම රාජ්‍ය සේවකයෙකුටවත් ඡන්දේ දාන්න ආපු ඡන්දදායකයෙකුටවත් ඒ වසංගතයෙන් අංශු මාත්‍රයක බලපෑමක් ඇති නොවන ආකාරයට මැතිවරණය පවත්වන්න පුළුවන් වුණා. තරමක් කල් ඇද ඇද හරි අර නාවන්න බල්ලනාවන්න ගෙනියන විදියට හරි මැතිවරණ කොමිසම ඒ තාක්ෂණික වශයෙන් නිවැරදි පියවර අනුගමනය කරමින් ඒ මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී එයට ස්තුතිවන්ත වෙනවා. මම බල්ලනාවන්න ගෙනියන විදියට කියලා කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අරුව පුදුම මැතිවරණ කොමිසමේ එක සමාජිකයේ කුසාවියට ගියා මැතිවරණය පවත්වන එකට විරුද්ධව පෙස්සම් කරුවෙක් හැටියට. සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමක් තියෙන්න ඕනේ මැතිවරණ පවත්වන්න, පෙස්සම් ගෙනියන්න ඕනේ උසාවියට මැතිවරණ තියන්න. ඒ අරුම පුදුම කොමිසමේ කුල් කියන සමාජිකයා ගියා මැතිවරණය කල් දැමීමට පක්ෂපාතීව කරුණු දක්වන්න. ඒ කෙසේ වෙතත් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඒ පැවැත්වීම නිසා රජයටත් මැතිවරණ කොමිසමටත් ඒ සියලු දෙනාටම පුළුවන් වුණා ඒ වසංගතයේ බලපෑමෙන් තොරව අපේ මැතිවරණය සාර්ථකව පවත්වන්න. ඒ නිසා විශේෂයෙන් ඒ කටයුතු වලට වග කිය යුතු රජයේ සේවකයන්ට ඒ හැමෝටම අපි අපේ කෘතවේදීත්වය මේ වෙලාවේදී පළ කරනවා. මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් දක්වන ලද ඉමහත් කැපවීම සහගත කාර්යභාරය පිළිබඳව ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලැබිච්ච ජනවරම සුවිශේෂී ජනවරමක්. ඒ ජනවරමේ අර්ථය අපි හරියට කියවා ගත යුතුව තිබෙනවා. ඒ ජනවරමේ අර්ථය හරියට අපි කියවා ගත්තොත් තමයි ආණ්ඩු පක්ෂයේ අපටත් විරුද්ධ පක්ෂයේ උදවියටත් ඔවුන්ට වැරදිලා තින්නේ කොහෙද, අපිට වරදින්න පුළුවන් කොහෙද, ඔවුන්ට වැරදිලා තින්නේ කොහෙද කියලා හිතාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙතන කතා කරපු මට පෙර කතා කරපු මුස්ලිම් කොංග්‍රසයේ ගරු මන්ත්‍රීතුමා කිව්වා, මම අවසාන කොටසට එතුමා ගැහුම්කන් දුන්නේ, එතුමා කියනවා මේ කොරෝනා වසංගතයෙන් මුස්ලිම් අයගේ සිරුරු දේහයන් ආදාහනය කරන්න නොලැබීම නිසා පවුල් ලක්ෂ පහක් විතර ඉතාම අසන්තෝෂයෙන් පසු වෙනවායි කියලා. මම නම් විශ්වාස කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොලේ තියෙනවා නම් මුළු රටේම සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව අපි කවුරු සතුටු වෙනවා? ලෝකේ බලවත් රටවල් මේ වසංගතයෙන් මෙච්චර බැට කාලා තියෙද්දි අපේ දරුවෝ සිංහල දරුවෝ දෙමළ දරුවෝ මුස්ලිම් දරුවෝ අද ඉස්කෝලේ යනවා. මේ පාසල් පද්ධතිය විවෘත වෙලා තියෙනවා. ඒක ඒක ඒ සතුටු වෙන්න ඕන තරම් හේතු තියෙනවා. මලසිරුරක් භූමිදානය කරාද ආදාහනය කරාද කියන කාරණේ මත තව තවත් ජාතිවාදී මනසක් නිර්මාණය කරන්න කැසකවන වෙනුවට සතුටු වෙන්න තියෙන හේතු බලන්න මං හිතන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ. මැරෙන එක නැවැත්තුවා, මුස්ලිම් අය අතර ඒ වසංගතයේ පැතිරෙන එක නැවැත්තුවා. එයාගේ ජීවිත ආරක්ෂා කරා. ඒ සමහර මුස්ලිම් ගම්මාන ලොක්ඩවුන් කරලා ඒ දවස් ගණන් තියාගෙන ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය සේවාවන් උසපෙමින් සිංහල මුස්ලිම් දෙමළ මේ හැමෝගෙම ජීවිත රැක්කා. ඒ ජීවිත රැකගෙන ගැන සතුටු වෙන්නේ නැතුව මරිච්ච මිනිස්සුගේ මලමින් සිරුරට මොකද්ද කරේ කියලා මෙතන කතා කරලා එතනත් අසතුටක් නොසතුටක් නිර්මාණය කරන්න නම් අපි වළිකන්නේ ඒ තමයි වසංගතයේ ජාතිවාදී දේශපාලනය. ජාතිවාදයේ වසංගත දේශපාලනය. මං හිතනවා මේ පාර්ලිමේන්තුවටවත් 9 වෙනි පාර්ලිමේන්තුවටවත් මෙන්න මේ ජාතිවාදී වසංගත දේශපාලනය නොගෙන ආ යුතුයි කියලා අපි සියලු දෙනාම ඒ පිළිබඳව වගකිව යුතුයි. මේ රටේ වසංගතයෙන් බේරගත්තේ සිංහල දෙමළ මුස්ලිම් කාගේ ජීවිත මිසක් සිංහල අයගේ විතරක්වත් වෙනත් කාගේවත් විතරක්වත් නෙවෙයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ආර්ථිකය ක්‍රමානුකූලව නිවැරදි මාවතට අපි අරගෙන යමින් තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අතිගරු ජනාධිපතිතුමන්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් මුදල් ඇමතිතුමන් හැටියට මේ රටේ ආර්ථිකය දේශීය ආර්ථිකයට උවමනා කරන ආකාරයට ස්වදේශිකයාගේ අභිමතාර්ථ ඉටු වෙන ආකාරයට බදු ප්‍රතිපත්තියේ සිට ඒ වගේම අනිකුත් ප්‍රතිපත්ති බොහොමයක් අද ඒ අනුව තීරණය අරගෙන තියෙනවා. ඔබතුමන් දන්නවා සමහර නිෂ්පාදන මේ රටට ගෙනෙන්න මේ වෙන විට නවත්තලා තිබෙනවා. ඒවා දේශීය වශයෙන් නිපදවීම ආරම්භ කරලා තියෙනවා. తాවකාලිකව සමහර අසීරුතා මතුවෙන්න පුළුවන්. නමුත් දේශීය වශයෙන් ඒවා නිපදවීම දිරිගන්වලා තියෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව මේ රටේ ස්වදේශික කර්මාන්තකරුවාට ඒ වගේම ස්වදේශික කෘෂි කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදකයාට වීගෝබියට රුපියල් 50කට සහතික මිලක් ලබලා දීලා තියෙනවා. ඒ නිසා කෘෂි කර්මාන්ත පැත්තට ඔවුන්ගේ නැඹුරුව වැඩි වෙලා තියෙනවා. අද කහ උඳු වගේ දේවල් වගා කරන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අපිට පුළුවන් වුණා ගම්මිරිස් ප්‍රතිපනනය කරන එක නතර කරන්න. පහුගිය ආණ්ඩුව කාලේ එක්තරා ඇමතිවරයෙක් ගම්මිරිස් ප්‍රතිපනනය කළා වියට්නාමෙන් ප්‍රතිපනනය කරලා ලංකාවේ දේශීය ගම්මිරිස් එක කලවම් කරලා ඉන්දියාවට යවුවා. මේක අහු වුණාට පස්සේ ඉන්දියාව අපෙන් ගන්න ගම්මිරිස් කෝටායක සීමා කළා. අදත් ඒ සීමාව ඉන්දියාව තියාගෙන ඉන්නවා. ඒ සීමා කළේ අර වියට්නාම් ගම්මිරිස් එක කලවම් කරලා මේවා එවන නිසා. ඒ අගේ එකතු කිරීම කරන්න ඉන්දියානු ව්‍යාපාරිකයා ඉන්දියානු කර්මාන්තවල ඒ අගේ එකතු කළ තමයි ඒගොල්ලෝ යුරෝපයේ වෙළඳපොළට යවන්නේ. අද ඒ නිසා ගම්මිරිස් ගොවියව අමාරුවේ දැම්ම යාණ්ඩුව. අපේ ආණ්ඩුව ඇවිල්ලා ප්‍රතිපන්නනේ තහනම් කළත් ඉන්දියාව දාලා තිබිච්චේ සීමාව ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අද ගම්මිරිස් මිල ප්‍රතිපන්නනේ තහනම් කිරීමෙන් පසු යම්කිසි මිල ඉහළ යාමක් වුණාට අවශ්‍ය ප්‍රමාණය ඉහළ යාමක් නොවුණේ. දැන් අද දේශීය වශයෙන් බැංකු මම හොඳටම දන්නවා ලංකා බැංකුව ඒ ණය පහසුකම් දීලා ඉන්දියාවේ අපේ ගම්මිරිස් ටික අරගෙන ගිහිල්ලා ඉන්දියාව කරන දේ ඒ අගේ එකතු කිරීම මේ රට ඇතුලේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දේශීය ව්‍යවසායකයාට අවශ්‍ය කරන මුල්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ අනුව අද දේශීය ව්‍යවසායකයා අපේ ගම්මිරිස් කොබියගේ ගම්මිරිස් ටික අරගෙන අගේ එකතු කරලා යුරෝපා වෙළඳපොළට යවන විදිහට මේ ඒ කර්මාන්තය අද පණ ගැන්වෙමින් තිබෙනවා. මේ විදිහට මම මේක උදාහරණයක් කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විදිහට මේ රටේ දේශීය කර්මාන්තවලට දේශීය කෘෂිකාර්මික නිෂ්පාදකයට හිතකර වෙන දිරිගැන් වෙන ඔවුන්ට ඒ නිෂ්පාදන සහ කර්මාන්තව වලට විශ්වාසයෙන් යුතුව අවතීර්ණ වෙන්න අවශ්‍ය කරන වාතාවරණය අද පියවරෙන් පියවර ඇති කරමින් තිබෙනවා. ඒ වාතාවරණය නිසා තමයි අපේ රටේ ආර්ථිකය පහුගිය ආණ්ඩුව යටතේ කඩාවැටිච්ච ආර්ථිකය එදා අපි 2015 එතුමාලා මේ රටේ ආර්ථිකයේ බාරගනිද්දී 6.5% වැඩි වර්ධන වේගයකින් ඉදිරියට ගිය ආර්ථිකයක් එතුමාලා බාරගත්තේ. හැබැයි අපිට දීලා අවසාන මොහොතේ 2020 වෙනකොට ඒගොල්ලෝ අපිට බාර දුන්නේ 2019 අග 101.7% වර්ධන වේගයක් තියෙන ආර්ථිකයක්. 6.5% උඩින් වර්ධන වේගයක් තිබිච්ච ආර්ථිකයක් බාරගත්තු ආණ්ඩුවක් අන්තිමට මේ රටේ ආර්ථිකයේ 101.7 මට්ටමට පල්ලෙහාට වැට්ටුවා. එවැනි වර්ධන වේගයකට පල්ලම් බැස්සුවා. එහෙම පල්ලම් බැස්ස ආර්ථිකයක් තමයි බාරගත්තේ. ඒ වගේම ඒ පල්ලම් බැස්ස ආර්ථිකය බාරගත්තේ බහුතරය විපක්ෂයේ තියෙන පාර්ලිමේන්තුවක් ඇතුළේ. ඒ නිසා තමයි අතුරු සම්මත ගිණුමක්වත් අනුමත කරගන්න බැරි වුණේ. ඒ අතරේ තමයි වසංගත තත්ත්වය ආවේ. මේ ඔක්කොටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා. දැන් අර සමහර ජනාධිපති කොමිෂන් වල අපි දාපු ඒවා නෙවෙයි, කලින් හිටපු ජනාධිපතිතුමාගේ කාලෙම දාපු කොමිෂන් සභා ඒවා දැන් ඉදිරියට යනවා. ඒ කොමිෂන් සභාවල CID එකේ මහත්තුරු පොලිසියේ උසස් නිලධාරීන් ඇවිල්ලා කියන කතා ඇහුවම ඒ අවුරුදු 4 මාසේ මේ රට මේ ගානට බේරලා තිබිච්ච එක ලොකු දෙයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පොලිසියේ උද්‍යාංශ නිලධාරීන් මෙහෙම ප්‍රහාරයක් එල්ල කරනවා කියලා පොලිස්පතිට දැන්නුවම ඒක ගණන් ගන්න නැත්තම් ඒ පොලිස්පති අගමැතිට කිව්වම අගමැති ඒක ගණන් ගන්න නැත්තම් ජනාධිපතිට කිව්වම ජනාධිපති ඒක ගණන් ගන්න නැත්තම් අවශ්‍ය ප්‍රක්‍රියා මාර්ග අනුගමනය කරන්නේ නැත්තම් එහෙම පාලන තන්ත්‍රයක් යටතේ අවුරුදු 4 මාසක් ගෙවලා මෙහෙම මේ රට බේරිලා තිබිච්ච එකක් ලොකු දෙයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අද ඒ අරාජික තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මේ රටේ පොදු ජනතාවට විශ්වාසය ඇති වෙලා තියෙන සුරක්ෂිත භාවය පිළිබඳ මනස වර්ධනය වෙලා තිබෙනවා. ඒ අනාරක්ෂිත මනස නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද විශේෂයෙන්ම උතුරු පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරපු මන්ත්‍රීතුමා දිනලා ඇවිල්ලා තියෙනවා. ඒක ඉතා සුවිශේෂ සලකුණක්. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. එතුමගේ ජාතිවාදී වළිගේ මම නම් හිතන්නේ මේ වළිගේ උස්සල පෙන්වන්න දෙයක් නෑ. උඩු රටට මේ වළිගේ පේනවා. එතුමා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරේ එතුමාලා කියන සිංහල ආණ්ඩුවෙන් තාමත් විශ්‍රාම වැටුප ගන්නවා. එතුමාලා නිකන් මේ සිංහල ආණ්ඩුව කියලා ඒ වචනේ පාවිච්චි කරන්නේ. එතුමාලා කියන සිංහල ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපත් ගන්නවා. එතුමාලා කියන සිංහල ආණ්ඩුවෙන් ආණ්ඩුවේ රස්සාව උත්කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරයෙක් හැටියට දරුවෝ දෙන්නත් බන්දලා තින්නේ සිංහලයට. ඉතින් එතුමාට ඕන සම්බන්ධ මේ වයෝ වෘද්ධ අපේ සම්බන්ධ මන්ත්‍රීතුමාට වඩා කැපී පෙනෙන ධර්තයක් වෙන්න. දෙමළ ජනතාවට දෙමළ භාෂාවේ අපි මුකුත් කියන්න ගියේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මගුල් ගෙදර බීපු මිනිහෙක් ඇවිල්ලා වංශ කබල් ගෑවයි කියලා නොබීපු අයෝ ඒ බේබද්දත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. ඒතර ජාතිවාදී බේබදුකමක් විදහා පෙන්වුවේ. අපි හිතනවා මේ 9 වෙනි පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තිබෙනවා. 3/2 බලයක් ආණ්ඩුවට ලැබිලා තිබෙනවා. අපේ රටේ නව ආණ්ඩුක්‍රම විවස්ථාවක් ස්ථාපිත කරන්න අපිට බලය ලැබිලා තියෙනවා. ඒ නව ආණ්ඩුක්‍රම විවස්ථාව රාජ්‍ය බල ගන්නන විවස්ථාවක් විය යුතුයි. අපේ ආර්ථිකය ආරක්ෂා කරන විවස්ථාවක් විය යුතුයි. රටවැසියගේ රටවැසි අයිතිවාසිකම් බල ගන්නන විවස්ථාවක් විය යුතුයි. තමුන්වහන්සේ දැක්කා ඉතාම කැත අශෝභන අතීතයක් පහුගිය අවුරුදු 4 මාසේ මේ පාර්ලිමේන්තුවේ ගත වුණේ පරිපූර්ණ ඇස්තමේන්තු අරවාරිය එකගෙන විතරක් නෙමෙයි මම මේ කියන්නේ. කාරක සභා අවස්ථාවේ මුල් අවස්ථාවේ පනත නොතිබිච්ච බොහෝ දේවල් ඒවා මුලින් මුල් අවස්ථාවේ පනත තිබ්බනම් මේ රටේ රටවැසියෝ උසාවියට ගිහිල්ලා ඒවට විරුද්ධව නියෝග ගන්න උසාවියෙන් අන්නේ උසාවියට ගිහිල්ලා සංශෝධන නියෝග ලැබෙයි කියලා හිතන බරපතල කරුණු ටික තමයි කාරක සභා අවස්ථාවේ ඇතුල් කළේ. කාරක සභා අවස්ථාවක පනතකට ඇතුල් කරන මුල් අවස්ථාවේ තිබුණු දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න මේ රටේ රටවැසියන්ට විදියක් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ රටවැසියන්ට දෙන්න ඕන පනතක් සම්මත කරාට පස්සෙත් මාසයක් හරි දෙකක් හරි දෙන්න ඕන. සම්මත කරපු පනතේ තියෙනවා නම් මූලික අයිතිවාසිකම් කඩ වෙන දෙයක්, එහෙ නැත්නම් පොදු අයිතිවාසිකම් වලට බලපාන දෙයක්, උසාවිය පිහිට පතන්න මේ රටේ රටවැසියන්ට ඉඩ දෙන්න ඕන. ඒ නිසා රටවැසියව බලගන්න ඕන. දැන් කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න මේ සභාවෙගේ රටවැසිය බලගන්නවන්නෙත් නෑ, රාජ්‍ය බලගන්නවන්නෙත් නෑ. රාජ්‍ය බෙලහීන කරනවා, රටවැසිය බෙලහීන කරනවා. එතුමන්ලාගේ මූලෝපායික සැලැස්ම තිබුණේ බෙලහීන කිරීම. රාජ්‍යයත් බෙලහීන කරලා, ආර්ථිකයත් බෙලහීන කරලා, රටවැසියත් බෙලහීන කරලා මේක විදේශිකයන්ගේ කොලොනියක් බවට පෙරලීම. ඒ උපාය මාර්ගයට ප්‍රතිඋපාය මාර්ගය අපි අනුගමනය කරන්නේ. රාජ්‍ය බලගන්වන්න ඕන, රටවැසියාව බලගන්වන්න ඕන. ඒ බලගැන්වීමේ දිසාවට අවශ්‍ය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පරිවර්තනය මේ කිරීම සඳහා තමයි මේ රටේ මේ ධනවරම ලැබුණේ. මම දැක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මම සමාජ මාධ්‍යවල දැක්කා පුත්තලම දිස්ත්‍රික්කයේ රම්සා තෙත්බිම කියලා ඉතාම අනර්ඝ තෙත්බිමක් ඉස්සො වගා කිරීම සඳහා කවුරු හරි කට්ටියක් හෙලිපෙහෙලි කරලා තියෙන එකේ කොටසක්. මම පෞද්ගලිකව දන්නේ ඒ කරන කට්ටිය කවුද, කාගේ ගෝලියෝද කියලා. ඒ අය අපි සමහර විට අපේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙක්ගේ ගෝලියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලන බලයක් සම්බන්ධ නැති අය වෙන්න පුළුවන්, කවුරු වුණත්. මේ රටේ තෙත්බිම් ටික හරි මේ රටේ පරිසරයට ගහට කොලට අත තියන නෙමෙයි අපිට තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ. රම්සා තෙත්බිම කියන්නේ ලෝකේ ඒ වර්ගයේ තෙත්බිම් වලින් දෙවෙනියට වැටෙන්නේ. ඒ සතු පක්ෂීන්ට ඒ තෙත්බිම් ආශ්‍රිත ජීවීන්ට අයිති භූමිය ඒවට ඉස්සව ගා කරන්න කියලා අත තියන්න අපට අයිතියක් නැහැ. ඒක කොහෙන් උනන් අතර කරන්න ඕනේ. මම මේ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තුනෙන් දෙකේ බලය දුන්නේ අපිට ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි. ඒක අපි එහෙම වෙන්න ඉඩ තිබිය යුතු නැහැ. මේ ලැබිච්ච ජනවරමේ සුජාතභාවය රකින්න ඕනේ. ඒ ලැබිච්ච ජනවරමේ සුජාතභාවය ආරක්ෂා කළොත් පමණයි මේ රටේ පොදු ජනතාව මේ ආරම්භ කරපු ගමන් මාර්ගයේ දිගටම යන්නේ. ඒ නිසා මම හිතනවා අපි කාටත් සුවිශාල වගකීමක් තියෙනවා, ඉතා බරපතල වගකීමක් තිබෙනවා. ඒ පොදු ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක අපේක්ෂාවන් එක්ක සෙල්ලම් නොකර ඉන්න විතරක් නෙවෙයි, ඒ අපේක්ෂාවන් හා බලාපොරොත්තු පිටුපස තියෙන සදාචාරාත්මක බලය ඒක ආරක්ෂා කිරීම සඳහා සෑම පියවරක්ම ගන්න අපිට වගකීමක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම හිතනවා
ඔබතුමාගේ කාලය අවසන් කරනවා.
හොඳයි, මම අවසන් කරනවා. ඒ නිසා මම හිතනවා අද මේ අතුරු සම්මත ගිණුම හෙට දවසේදී සම්මත කරලා ලබන නොවැම්බර් මාසේ නව අයවැය 2021 සඳහා වූ අයවැය යෝජනාවලිය අපි අරගෙන එනවා. ඒ අයවැය යෝජනාවලියත් එක්ක අතිගරු ජනාධිපතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් බලාපොරොත්තු වෙනවා අපේ රටේ ආර්ථිකයේ තව ඉදිරි පිම්මක් පැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල පදනම නිර්මාණය කරන්න. මම හිතනවා ඒ දක්වා තියෙන මේ මාස 3-4ක කාලයට මේ අතුරු සම්මත ගිණුම මගින් ඒ සම්මත කිරීම මගින් අපේ රටේ ආර්ථිකයේ හිතකර දිශාවට තවත් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර අපට ගන්න පුළුවන් වේවි. ඒ සඳහා සහාය දෙන ලෙස මා මේ ගරු පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. ගරු වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, විනාඩි 5ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ අවස්ථාව මගේ පාර්ලිමේන්තු ජීවිතයේ ප්‍රථම දවස වශයෙන් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරපු ගරු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා අපි වගේ ආධුනික දේශපාලඥයන් 60කට අධික ප්‍රමාණයකට මේ ගරු උත්තරීතර පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අපිට ඇත්ත වශයෙන්ම ලොකු ප්‍රවේශයක් ලබා දුන්නා. ඒ නිසා මම එතුමා මේ වෙලාවේ මතක් කරන ගමන්ම ශ්‍රී ලංකාවේ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම කියන ඒ ආර්ථික සහ සමාජ දේශපාලන පරිවර්තනය මෙරට හඳුන්වා දෙමින් අත්ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මෙරටේ නව පරිවර්තනයක් ගෙනල්ලා අද වෙනකොට 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් ඇත්ත වශයෙන්ම නිර්මාණය කරගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජයක් බිහි කරන්න අපිට අවස්ථාවක් හැකියාවක් ලැබිලා තියෙනවා. මේ මගේ පළවෙනි පාර්ලිමේන්තුවේ කතාව නිසාවෙන්ම මා හිතනවා මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ
පහුගිය අවස්ථාවල ආසන කීපයක් පමණයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මෙවර අපි සෞභාග්‍ය දැක්ම කියන මේ ආර්ථික සමාජ දේශපාලන දැක්මත් එක්ක මෙවර අපි ආසන 8ක් දිනාගත්තා. ඒ වගේම ඒ මහනුවර දිස්ත්‍රික්ක මහනුවර දිස්ත්‍රික්කයේදී ආසන 8ක් ජයග්‍රහණය කරන්න මහනුවර දිස්ත්‍රික් විරෝධාර ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ඒක රාශිය වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් අතික ඒ ජනතාවට ඒ වගේම මහා සංඝරත්නයට අන්‍යාගමික පූජක ප්‍රසාදීන්ලාට වහන්සේලාට අපේ ස්තුතිය ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම මට පෞද්ගලිකව 108940ක වගේ ජනතා වරමක් ලබා දුන්නා.
විනාඩි දෙකයි.
ජනතා වරමක් ලබා දුන්නා. ඒ ලබා දුන්න ජනතා වරම භාවිතා කරලා මා විශ්වාස කරනවා මහනුවර දිස්ත්‍රික් ජනතාව පෙළෙන ඒ ප්‍රශ්නවලට ඉදිරි කාලයේදී අපිට විසඳුම් ගේන්න මහඟු අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම නියෝජනය කරන යටිනුවර ආසනය ගත්තන් පස්සේ යටිනුවර ආසනයට මීට අවුරුදු 50කට කලින් තමයි ජනතා වරමක් මත පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. 1970 හෙට්ට කොබ්බැකඩු ශ්‍රීමතා තමයි ඉදම් කුෂිකර්ම අමාත්‍යවරයා තමයි අවසාන වතාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෑකම් කියන පක්ෂයෙන් යටිනුවරින් බලයට ආවේ. ඊට අවුරුදු 50කට පස්සේ 2020 වසරේ තමයි මට මේ විදිහට එන්න පුළුවන් වුණේ. ඒ නිසා යටිනුවර ඓතිහාසික ජනතාව තිබෙනවා. ගොඩක් වෙලාවට රාජපක්ෂ බීතිකාව මං හිතන්නේ මේ විපක්ෂයට අදත් ඒක ගොඩක් වෙලාවට නලියන බව අපිට පේනවා. මහා මේ රටේ ජනතාව වරමක් දීලා තිබෙනවා. ඒ රාජපක්ෂ වරුන් ඒ රටට ශ්‍රී ලංකා රටට ඉදිරිපත් කරපු නව දේශපාලන සමාජ ඒ දර්ශනය මෙරටේ ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ පිළිගෙන 3/2 බලයක් ඔවුන්ට ලබා දීලා තිබෙනවා. මේ බීතිකාවත් එක්ක ඔවුන් යෝජනා කරනවා. මේ පාර්ලිමේන්තුවේදී අද උදේ ඉඳලා කතා වෙනවා. අපිට එනවා ආධුනිකයන් විදියට මා හිතනවා මේ අවනඩුවක් අත වශයෙන්ම අතිකරු අග්‍රාමාත්‍යතුමාට අතිවිශාල මුදල් ප්‍රමාණයක් බැර වෙලා තිබෙනවා. ඒ වගේ අමාත්‍යංශ ගණනාවක් යොමු කරලා තියෙනවා කියලා කියනවා. මා හිතනවා මේක සාවද්‍යයක් ආරක්ෂක වියදම් විදියට මුදල් අමාත්‍යංශ විදියට ඒ වගේම දැවැන්ත ණයවාරිකයක් යටත් වෙන්නේ ඒ අමාත්‍යංශ වලට. ඒ නිසා නිතරම ඒ අංශයට මුදල් ප්‍රමාණය වෙන්වීමේ වැඩියක් තිබෙනවා. ඒක අසාධාරණ කතාවක්. ඒ නිසා අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම විග්නේශර මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේදී අපි විමල් වීරවංශ ගරු අමාත්‍යතුමා ඒකට නිසි පිළිතුරක් ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සරත් වීරසේකර ගරු අමාත්‍යතුමා මම හිතනවා මේ වගේ ජාතිවාදයෙන් විතරක් ඒ උන්මත්තක වාදයත් එක්ක මේ ජනප්‍රිය කතා ජාතිවාදයේ වපුරලා උතුරේ ජනතාවගේ ඡන්ද මංකොල්ල කාපු මිනිස්සු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තවදුරටත් ජාතිවාදයේ තුල ජීවත් වෙන්න හදනවා. මම විශ්වාස කරනවා කලින් 16 දෙනාට හිටපු මේ කණ්ඩායමට අද 10ට අඩු වෙලා තිබෙනවා. මං විශ්වාස කරනවා අනාගතයේ තවදුරටත් මේ ජාතිවාදයේ වැපිරීම තුල මේ රටේ ජයග්‍රහණ අත්පත් කරගන්න අපිට තබන්නේ නැහැ කියන ඒ සහතිකයක් ලබා දෙමින් මේ අතුරු සම්මත ගිණුම හරහා මම විශ්වාස කරනවා දෙසැම්බර් වෙනකොට ඊට පස්සේ දෙසැම්බර් වෙනින් පස්සේ නව අයවැයක් එනවා. බොහෝ දෙනා මෙතන අතුරු සම්මත ගිණුමත් පටලවාගෙන තියෙන අයවැයක් එක්ක අලුත් යෝජනා අතුරු සම්මත ගිණුමකින් ඉතිහාසය කරන්න අපිට බැහැ. අපිට නව යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අයවැයකින්. ඒ නිසා සමහරු අහනවා ජනාධිපතිතුමා මේ පහුගිය මාස අතර මොනවද කරේ කියලා. අත්ත වශයෙන්ම අලුත් දෙයක් කරන්නේ අතුරු සම්මත ගිණුම කොහොමද කියන ඒ ප්‍රශ්නයත් අසමින් මට මේ අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අතුරුණ බොහොම ස්තුතියි.